දැන් තව ප්‍රශ්නයක් තියෙනවා. ඔබ වහන්සේ විසින් රචිත නිවන් දකිමු යන පොතේ. ඉතින් මම නෙමෙයි රචිත වුණේ. තව මහත්තයෙක්. අය ඒක මම බලලා තියෙනවා ඉතලා මුද්‍රණය කරන්න ඉස්සෙල්ලා. ඒකේ සඳහන් වෙනවා ඒක සඳහන් වෙන පරිදි කඨින භාවනා. ඒ කියන්නේ මැටි, ජලය, එයාදී වශයෙන් දේවල් අරගෙන ගින්න, එයාදී වශයෙන්. ආරගුණ කරගෙන සහ ආනාපාන සති භාවනා කරමි. නිවන නිවන් දකින්න බැරි බව සඳහන් කරේ. එසේනම් බුදුන් බුදුවන විට වැඩුවේ ආනාපාන සතිය බව. ආනාපාන සතිය වැඩිම ඉක්මන් කර හිත එකඟ කරගත හැකි බව. සත විනීත සූත්‍රය සහ තවත් බොහෝ සූත්‍ර වල ආනාපාන සතිය බුදුන් විසින් වර්ණනා කර ඇති බව අපි දනිමු. දැන් බොහොම වැදගත්. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආනාපාන සතිය මොකක්ද කියන එක ඊළඟ හොයන්න. ආනාපාන සති කියන වචනේ නම් අහගත්තා. ආනාපාන සති කියන වචනේ තියෙන අර්ථ දැනගත්තා නම් වටිනවා. ආනාපාන සතිය කියන වචනේ බුදුරජාණන් වහන්සේ භාවිත කළා. ඒ වගේම අන්‍ය පරිබ්‍රාජිකයෝත් භාවිත කළා බුදුරජාණන් වහන්සේ ඉන්න කාලේ සාසනයෙන් බැහැර. ඒ විතරක් නෙමෙයි. ආර්ය අෂ්ටාංගික කියන වාග්ය කියන වචනේ, සත්තබොධංග කියන වචනේ, ඒ වගේම සතර බ්‍රහ්ම විහරණ මේ සියලුම වචන අන්‍ය පුද්ගලයෝ භාවිත කළා. බුදුරජාන් වහන්සේ මේ වචනම භාවිත කළා. හැබැයි බුදුරජාන් වහන්සේ දුන්න අර්ථය වට එදෙක අන්‍ය පරිපරාජිකයෝ ගත්ත ලෞකික අර්ථ නෙමෙයි. දැන් මෙන්න මේක හොඳට පැහැදිලිව තෝරා ගන්න ඕනේ. දැන් අදත් අපිට ආනාපාන සති කියන වචනේ අහන්න හම්බෙන්නේ ආනාපාන භාවනාව කියන. දැන් අපි අර්ථ තෝරා ගත්තා. බුදුරජාන් වහන්සේ දේශනා කළ ආනාපානේ මොකද්ද? අන්‍ය පරිපරාජිකයෝ වැළු ආනාපානේ මොකද්ද? දැන් ආනාපානේට අර්ථ තියනවා කියලා එහෙම තෝරා ගන්නවා. දැන් වචනේ අරගෙන වචනේ දාලා බුදුරජාණන් වහන්සේ ආනාපාන සතිය වැළුවා අනික් කයත් වැළුවා කියලා තියෙනවා ආනාපාන සතිය වර්ණනා කරා කියලා තියෙනවා කියලා අපි කියනවා. දැන් බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම දේශනා තියෙනවා. එන්නේ දේශනා ත්‍රිපිටකෙමයි කියන්නේ. හොයන්නත් ඕනේ. බුදුරජාණන් වහන්සේ තුන් මාසයක් එකලාව වස් කාලේ වැඩ ඉඳලා. ඒ තුන් මාසෙන් පස්සේ ඇවිදින්න. වික්ෂුන් වහන්සේලාට කියනවා. මහණනි ඔබලාගේ අන්‍ය පරිබ්‍රාජිකය අහන්න පුළුවන්. ඉබුත් වස් කාලයේ බවත් ගෞතමයන් වහන්සේ කෙබඳු විහරණයකින් වාසය කළාද කියලා අහන්න පුළුවන්. එහෙම අහුවොත් කියන්න. ආනාපාන සති විහරණයේ බහුල කොට වාසය කළා කියලා. එතකොට මේ ආනාපාන සතිය මොකද්ද කියලා? අරිය විහාරයේ කියා, බ්‍රහ්ම විහාරයේ කියා, තථාගත විහාරයේ කියා කියනවා කියලා කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ විශේෂයක් පෙන්නුවේ නැහැ. මම පෙන්නපු ආනාපාන සතිය මොකද්ද කියලා, මම වැඩුවා ආනාපාන සතිය මොකද්ද කියලා අහුවා. ඒකට විශේෂ වචන තුනක් තියෙනවා. සාසනික වචන තුනක්. ආර්ය විහාර ආර්යයන් වාසය කරන හැටි. බ්‍රහ්ම කියන්නේ රහතන් වහන්සේ. බ්‍රහ්ම විහාරය කියන කිව්වයි. තථාගත කියන්නේ ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේ. ඒකට තථාගත විහාරය කියලා කියන්නේ. දැන් ඒක රුස්ම ගැනීම හරි කියලා අනිකාය වඩේ කියලා කියන්නේ නොකිය වෙන අර්ථයක් කිව්වනේ. දැන් බුදුරජාණන් වහන්සේ කියන ආනාපානතිය මොකද්ද? වැඩි ආනාපානතිය. ඒකට කියනවා වදින තුනක්. හැබැයි ඒ අරිය විහාරය කියලා, බ්‍රහ්ම විහාරය කියලා, තථාගත විහාරය කියලා. එතෙක් වලහු අන්‍ය පරිබ්‍රාජකින්ගේ ආනාපාන හතිය අහල පිටවත් ගාවන්න බැහැ. අන්‍ය වලන්නා වූ ආනාපාන හතියට අරිය විහාරය කියන්නත් බැහැ, බ්‍රහ්ම විහාරය කියන්නත් බැහැ, තථාගත විහාරය කියන්නත් බැහැ. ඇයි හේතුව? ඒ අරිය, බ්‍රහ්ම, තථාගත තුනම මේ බුද්ධ ශාසනය විතරයි. යතර කොහොමද ඒක අගන්නේ අර්ථය ගන්න? සීහ සූත්‍රයේ අංගුත්තර නිකාය සීහ කියන සූත්‍රයක් තියෙනවා. සීහ සූත්‍රයේ සීහ සේනාධිපතිතුමා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. යමෙක් මට ආශ්‍රාස වාදී කියන්නේ, කරුණු සහිතව කියන්නේ, බවත් ගෞතමයන් වහන්සේ චාතුරු මාර්ගඵල සංඛ්‍යාත උත්තම ආශ්‍රාසයෙන් ආශ්‍රාසක වූයේ. එම ආශ්‍රාසය සඳහා දහම් දෙසන්නේ. එයින් සවුවනුද හික්මවන්නේ යයි කියන මේ සත්‍ය කරුණයි. මෙන්න මේ හේතුවේ මට ආශ්‍රාස වාදී කියන්නේ. අනිකයි ආශ්‍රාස වාදී කියන්නේ උස්ම ගැනීම මුල් කරගත්ත වාදී. බුදුරණන් වහන්සේ ආස්වාදවාදී කියනවා. සාපුරු මාර්ග බල සංකායත උත්තම ආස්වාදේ. මෙන්න බුදුරණන් වහන්සේගේ ආස්වාදය. නිවන. මාර්ග බල හතරේම ආස්වාද කරන නිවන. නිවන් ආස්වාදයේ සඳහා බුදුරණන් වහන්සේ ධර්ම දේශනා කළා. එහි පිසු පිහිටෝ. මෙන්න මේ හේතුවෙන් බුදුරණන් වහන්සේගේ ආස්වාදවාදී කියනවා හරි. නම් මොකද බුදුරණන් වහන්සේ ආශ්‍රාස කළේ? මොකද පස්වාස කළේ? අන්න අපි දකින්න ඕන හරියට. වච්චගොත පරිබ්‍රාජික බුදුරජාණන් අහනවා සරිල් සාමුදුරුවනේ. ස්වාමිනී අස්සහසප්පතෝ අස්සහසප්පතෝ කියනවා. ඇයි අස්සහසප්පත කියන්නේ? ආස්වාදයටපත් වුණා ආස්වාදයටපත් වුණා කියන්නේ. ඇයි එහෙම කියන්නේ? ස්පර්ශ ආයතන 6 පිළිබඳව උදයන්ගමේ අස්සංගමේ ආස්වාදේ ආදීනවේ නිස්සාරණ. සතුසේ දකිද. ආස්වාදයටපත් වුණා ඒ වෙනවා. දැක විදුනේ ආස්වාදේ පූර්ණ කොළො වේ. ඇවැත්නි ඊට මාර්ගයක් තියෙනවා. ඇවැත්නි තියෙනවා. පඤ්චකොත පරිග්‍රහණය උදයන් කියනවා. එවින් තහම. ඒ මාර්ගය පුරා සම්මාදිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි මෙන්න මේකයි ආස්වාදයේ මාර්ගය. එහෙනම් බුදුරජාණන් වහන්සේ ආස්වාදකලේ වස්සාදකලේ වුණා. ආනාපානකලේ සම්මාදිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි ආස්වාද කරමි. මිච්ඡාදිටි මිච්ඡා සංකප්ප මිච්ඡා වාචා මිච්ඡා කාමන්ත මිච්ඡා ආජීව මිච්ඡා වායාම මිච්ඡා සති මිච්ඡා සමාධි පස්සාද කරේ. උන්වහන්සේ පූර්ණ කළා ආසාව රසාව ආනාපාන. දැන් උන්වහන්සේගේ ආනාපානෙට අරිය විහාරයේ කියන බ්‍රහ්ම විහාරයේ කියන සතරගත විහාරයේ හේතු නැද්ද කියනවා. යම් කිසි පුද්ගලයෙක් සම්මාදිටි ආදී මාර්ගාංග අට වඩමි මිච්ඡාදිටි ආදී මාර්ගාංග අට අනාරි අංග අට පහ කරමි කටයුතු කළොත් නිවන් දකින්නේ නැද්ද? එදල් වහනයක් තියෙනවා. ආනාපාන සතිය සතර සතිපට්ඨානෙන් යුක්තයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. හොඳයි බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ ඉඳලා කුස්ම ගන්න අරිණ ආනාපාන සතිය තිබුණා කියලා හොඳටම ඔප්පු වෙනවා. අනිත් පරිබ්‍රාජිය ළඟ තිබුණා. සතර සතිපට්ඨානයේ ලෝකේ බිහි වුණා නම් බුදුරජාණන් වහන්සේ හැර උන්වහන්සේගේ ධර්මයෙන් තුරින් හැර තවත් ලෝකේ තුන් ලෝකේ කවුරුවත් වෙන්නන්න කෙනෙක් නැහැ සතර සතිපට්ඨාන. සතරහරිපත්තානිය වැඩුවා නම් ඒකාන්තයෙන් හො නිවන් මාගයි වලන්. ඒකාන්තයෙන් හො නිවන් දකි. එහෙනම් හුස්ම ගැනීමේ හැරීමේ සතරහරිපත්තානිය තිබුණා නම් බුදුරජාණන් වහන්සේ වාලෙන් නිසා නිවන් දකින්න සතරහරිපත්තානිය නැහැ. එහෙනම් කොහොමද බුදුරජාණන් වහන්සේ ගියා නම් වල්හ තියද? ධර්මයේ වැහිලා කිව්වේ ඔන්න ඕක. අපිට මේ ආනාපාන සති භාවනාව කියන්නේ මෙන්න මේකයි කියලා හිතන් දුන්නේ කවුද? කොතනින්ද අපි ඔක ගත්තේ? පළවෙනි විග්‍රහ කරපු තමයි විසුද්ධි මාර්ගය. අපි අහලා තියෙන ඉතිහාස කතා එකක් තියෙනවා. බුද්ධඝෝෂ හඳුරෝ මහ විහාරයේ දැවිලා තේරවාදී භික්ෂුන් වහන්සේලාගේ අදහස් වෙනස් නොකර ඊට අනුකූලව අර්ථ විග්‍රහ කළ දුන්නා. එතකොට බුද්ධඝෝෂ හඳුරෝ ආවාගේ ඉතිහාස කතාව සඳහා වෙන්නේ කොහෙද? අවුරුදු බුද්ධ වාස 950 කරන් ගොඩ මහාවිහාරය විනාශ කරේ කියෙද්ද? මහාවිහාරය විනාශ කළා භික්ෂුන් වහන්සේලා දන්නෝදි උන්වහන්සේලා දාලා ඉඳන් තේරවාදී පරිපූර්ණ ඒක අත්හැරලා ගිහිල්ලා විනාශයටපත් කළා බුද්ධ වාස 500. බිම උඳු ඇබුරුවා කියනවා අලි දාලා නගුල් දාලා හාවන තිබිච්ච බිම මහාවිහාර භූමිය. ඊට පස්සේ මිනිස්සුන්ගේ කැරල්ලක් ඇති වීම නිසා නැවත වාරයක් මහාවිහාරය හදා කාර්ය බාර දුන්නා. මහාවිහාරයේ භික්ෂුන් වහන්සේලා තේරවාදී භික්ෂුන් වහන්සේලා අසත් පුරුෂය හැටියට පිළි අරන් දුස්සීලිය හැටියට හේතු ඇතුව නිගමනය කරලා උක්කේපනීය කර්මයකින් සිවුරු ගලවලා පන්නා හැරීමේ නීතිය දැම්මට පස්සේ කොපිට පුළුවන් අපේ සිවුරු ගලවන්න කියලා වරෙල්ලා මාත් එක්ක යම් පිටසක් කියලා එක්තරා භික්ෂුවක් එතනින් ගිහිලා රජ්ජුරුවන්ගේ උපදේශ පිට හදපු අභයගිරි කියන විහාරේ වාදේ කළා. මහායානිකයන්ගේවත් බාහිරයාගේ අදහස් අරගෙන ඒවා පොතේ ඔය කාලයේ තුර ඔතනින් වේද වෙලා හිටන් දක්ෂිණගිරි විහාරේ ගියා සාගරික කියලා විසුවා. තා පිටසක් එක. අර අලුත් මහා විහාරයේ හදලා හිටන් 500 බුද්ධ වාස 500 කාර්ය හදලා බාර දුන්නේ. අන්න අර දක්ෂිණගිරි විහාරේ ගියේ සාගරික විසු පරම්පරාව. දැන් තේරවාදීන්ද වාරුනේ. දැන් එතන ඉඳලා ඒ විහාරයේ උපසංගත් පිට පිළිගත් නිසා මේක වැරදි කියලා. ඒක බාරගත් ආදුරු සිවුරු ගලවලා අයි කරා. අනිත් පිටසේ ඉතකෙ හිටියා. දැන් නව මහා විහාරයේ ඉඳලා තියෙන බුද්ධාස 500න් පස්සේ කවුද? තේරවාදී භික්ෂුද? ඕකේ අවුරුදු 400ක් ඒගොල්ලන්ගේ පරම්පරාව ගිය දැන් තමයි බුද්ධාස 950 ගණන් ගොඩ. ඔය කියන විසුද්ධි මාර්ගයේ ලියව බුද්ධ ගෝසාවා කියන හාමුදුරුවෝ ඉන්දියාවේ ඉඳලා ඔන්න ඕක තමයි ආවේ. දැන් ඒගොල්ලන්ගේ අදහස් පිට තමයි ලියන්නේ. දැන් තේරවාදී අදහස් තියෙනවද? සාසනයෙන් වැහැරලා පොහේ කරන්නේ නැතුව පන්නගත අභේගිරි වාසීන්ගේ බෙද බෙදලා ගිය කතියක් තියෙනවද බුද්ධ ධර්මයේ? එහෙම තියෙනවද රෝහි කාලා තියෙනද? තේරවාදී පරිපූර්ණ ඉන්නවා කියලා අපි හිතයි කියලා ඉන්නවද? ඉඳලා තියෙනවද? අන්නේ ඒකේ දැන් ලියාගත පොත තමයි පළවෙනි පොත තමයි ඔය කියන විසුද්ධි මාර්ගය. ඔබ ලියවලා ඉතින් ඊට පස්සේ තමයි හරි දැක්කේ කියලා අනික් වට අර්ථ කතා ලියන්න දුන්නා කියන්නේ. දැන් ඔකේ මොනවද තියෙන්නේ? අපේ ආනාපාන හතියද යෝගින්ගේ අබුද්ධෝත්පාදක විද්‍යානාපාන හතිය. දැන් හිතලා බලන්න. ආනාපාන හතියෙන් බුදුරජාණන් වහන්සේ නිවන අවබෝධ කළා නම් ලෞකිකා බුද්ධත්වයට පත් වෙනා කියන පැහැදිලිව දේශනා කළා තියෙනවා. ඒ මොන ආනාපානද කියලා කොහොමදෝරගා එහෙන නිවන් දැකීම සඳහා ලැබුණු ආනාපාන හතියක් ඇද්ද බෝසත් මනසට බෝසත් ඥානයට පහළුණු ආනාපාන හතියක් ඇද්ද අන්නේකින් තමයි ලෞතර බුද්ධත්වයට පත් වෙන්නේ. ඒක පාරමිතා පුරලා පාරමිතා ඥානිය පහළ වෙච්ච නිවන් දකින්න ආනාපාන හතිය. ඒ නිවන් දකින්න දෙවිත ආනාපාන හතිය කියන එක එකක්. ඒකක ලෝකේ වාස්තවයෙන්ම සාම්ප්‍රදායික ආනාපාන හතියක් තිබුණා. සෝ උදල ගැනීම සහ පල්ලිය හදාගන්න. ඕක මුල් කරගත්ත ආනාපාන හතිය නම දාගත්ත එකතරා භාවනාවක්. අන්නේ භාවනාව තමයි අදත් ආනාපාන හතියන අපි ආපහු ගන්න පටන් ගත්තා. මොකක් නිසාද ගන්න හේතුව? තේරවාදී බලකුර දාලා ගියාට පස්සේ තේරවාදී භික්ෂුවර දන් දුන්නොත් 1000 කහවණු 1000 දල ගහනවා කියලා රජාන පොහිතෝරා. උන්වහන්සේලා එතන බලි කින්නේ සමහර අය එතනම මලව බලි කින්නේ. තාපකසක් යන්න කියලා. ඒ තරම් නීච නිග්‍රහ කළ තේරවාදී බලකුර පන්නගෙන. ඕකට හිඟකට මහායාන බලකුරට අයිති වෙන පිළිසක් හිරවු තැනට ඇවිදilla හිටා. බුද්ධකෝ සාමුදුරුව අතකාලියන අපිට දුන්නා මෙන්න ආනාපාන හතිය. දැන් අපිත් අද හිතා ඉන්නවා බුදුරජාණන් වහන්සේ තෝරපු කරලා තමයි ඔතනේ වතුනේ කියලා. දැන් කොහොමද අපි දකින්නේ? බුදුරජාණන් වහන්සේ බුදු වෙන්නේ ඉස්සෙල්ලා බෝධිසත්ව කාලයේ කුමාරාවදී පටන් ගන්නේ. ආනාපාන හතිය වැඩිවයි කියලා දේශනාවල සඳහන් වෙනවා. දැන් මේක තෝරාගන්න උන්වහන්සේ වලපු ක්‍රියාකාරකයේ මොකද්ද කියලා දින සූත්‍රය බලන්න. ඒතර මේක යථාර්ථයේ තෝරාගත්තේ. එක අවස්ථාවක භික්ෂුන් ආනන්ද හාමුදුරුව හම්බෙන්න. බුදුරජාණන් වහන්සේ පැත්තක ඉන්නවා. විවේකයෙන් ඉන්නකොට ආනන්ද හාමුදුරුව හම්බෙන්න වෙනම හිටපතනකට එක්තරා කුමාරවරු පිළිසක් ගියා. ඊළඟට ආනන්ද හාමුදුරුවන්ට ප්‍රශ්නයක් ඉදිරිපත් කළා. ස්වාමීනි මේ ගිහි ජීවිතය ගත කරමි. අමුදරුවන් භෝජනය කරමි. මල්ගඳ සුවඳ විලවුන් දරමි. සුඛෝපභෝගීව කනබුන ආහාර කාලා බීලා මේ යහන්වල භාර්යාවන් සමග සුවසේ කාමසුවේ සැතපීලා ඉන්න අපිට. පේනවා ඒක හරි සුවයි කියලා. ඔබ වහන්සේලා කියනවා මේ ආරණ්‍ය රුක්මන ශුන්‍යාගාර වලට ඉඳගෙන බුදකලා විවේකී වෙන්න එක සුවයි කියලා. අපිට නම් පේන කොමහ ප්‍රපාතයක් වගේ. අපි මේ 10 දිනාගෙම ඡන්දේ එකයි. වැඩි හරියක් කියන්නේ අපි මගේ මේ කියන මතේ. මොකද පංචකාම ආස්වාදී විඳගෙන මේ ගිහි සම්පත් විඳගෙන ඉන්න එක සුවයි. ඕකෙන් වෙගිලා කැලේ ගහක් මුල්ලයි තයි දෙකේ තනිකල බුදකලා ආයෙන එක මහා ප්‍රමාදයක ගන්නවා. අපි අදහහතන ඕකයි. දැන් මේක ඇත්ත මොකක්ද? කොහොමද උන් පිළිගන්නේ? බුදකලා විවේකීව ආරණ්‍ය කුණු ශුන්‍යාගාර වෙලා ඔය ජීවර අපර වගේ තමගේ පාඩුවේ ඉන්න එක හරි සාන්තියක් කියයි කොහොමද පිළිගන්නේ? පින්වතුනි බුදුරජාණන් වහන්සේ හම් වෙන්න හොඳා ඉතාලම පුරුදු අවස්ථාවක් ඉදිරිපත් කළේ ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. අපි යම් උන්වහන්සේ ආවේ කියලා බුදුරජාණන් වහන්සේ ආවේ. ගියා ආනන්ද හාමුදුරුවෝ මේ කියව ප්‍රශ්නේ බුදුරජාණන් වහන්සේට කියලා කිව්වා. ඒ බාර කියනවා ආනන්ද ඔය කියන කතාව ඇත්ත. ඇත්තක් හැටියට පේනවා. කොහොමද පේන්නේ? මගේ කුමාර කාලයක් තිබුණා. මගේ කුමාරාවදී මං විඳ කාම සම්පත්තියක් තිබුණා. එයින් 100න් එකක්වත් මේ කුමාරවරු විඳලා ඇතුවයි ඔය කතා කරන්නේ. ඔය කුමාරවරු යම් කාම සම්පත්තියක් වින්දා. ඔයිට වඩා 100 ගුණයකට වැඩි කාම සම්පත්තියක් මම කුමාරවදී වින්දා. ඒ කාලෙත් මට හිතෙනවා. මේක සම්පත්තියක් වගේ දැනෙනවා. හැබැයි මට ඊට වඩා එක්තරා නුවණකින් මට වැටහෙනවා. මොකද්ද? මේ කොච්චර සම්පත් ඉඳගෙන හිටියත් අපි මහලු වෙනවා. වැහැරෙනවා. මැරිලා. කවදාවත් ඉස්සර සැන්සිල්ලක් මේ වේ ඇත්තේ නැහැ. මා ගිනි ගොඩක් වගේ තමයි මේ ආස්වාදයේ විදිහට ගිරිගොර කිඳගෙන විදිහට ආස්වාදයක් වහන. මේකේ වෙන්ගෙන තියෙනවා කොච්චර හොඳ කියලා මට හිතෙනවා. ඒ වෙනකොට මගේ හිත කොච්චර හරි කාමයට ඇදිලා යනවා. ඒක හොඳයි කියලා හිතනවා මලත් වෙන් වෙන්නේ. ඒ කුමාරාවදීක මම හිතුවා. ඒ විලාසේ මම කල්පනා කළා. ඇයි මට මේ විදිහට කාමයන්ගේ වෙන් වෙන්න බැරි? ඇයි මේ විතරාගි නිදහස් වාර මගේ හිත ඇදලා යන්නේ නැත්තේ? මට මේ විලාසේ ඥානයක් පහළ වුණා. ඒ පහළ ඥානය මම පාරමිතාපුර බෝසත්ත්වන් වහන්සේට බුද්ධත්වයේ කරා මෙහැවට ඥාන පහළ වුණේ බොමැඩි දිවිතරක් නෙමෙයි. මුල ඉඳලා මේ ඥාන පහළ වී තමයි කිනිකත් අරගෙන ගියේ. උන් හදේ වැටුණ කාගෙන්වත් අහක නැති ප්‍රශ්නෙට පිළිතුරක්. මේ ආස්වාදින පංචකාමයේ වෙන්ගෙන බැරි වෙන හේතුව. කාමියෝ ප්‍රියමනාපයි යහපතයි හොඳයි කියලා නිතර හිතන. වෙන්වීමෙන් නික්මීමෙන් ලබන්නා වූ නිදහස හොඳයි කියලා හිතන්නේ නැහැ. මෙන්න මේ ආකල්පයේ හරියතාවය නොහිතන නිසායි. මට මේ ප්‍රශ්නේ මේ විදිහට බැහැ. මේ කාරණේ දැනගෙන මම ඉන්පසු කාමයන්ගේ ආදීනෝ නිතර සිහි කරන්න බලා ගන්න. පංචකාමියෝ මෙබඳු ගිනිගොඩවල් වල. මෙබඳු අසාරාත්මකව ඇදලා දමනවා. මෙවල විනාශයක් ඇති කරවන සසර බුලාවට පත් කරවන මේ වෙන්වීමක් ඇද්ද? එතනේ බුලා එකක්වත් නැහැ. ඒක නිදහස. ඒක සාන්තයි පිළිසක්. ඔන්න ඔය ප්‍රමේත මම හිතන්න පටන් ගන්නකොට මගේ හිත නිරායාසයෙන් කාමී වෙන්නේ. මේ දිලේ වෙන්ුණාට පස්සේ මට හැකියාවක් ලැබුණා. කිසියම් අමාරුවක් නැතුව මුළු රාජ්‍යයක් මුළු කාම සම්පත්‍ය ඔක්කොම අත්හැරලා දාලා මේ දිලේ වතල සිවුරක් අරගෙන මේ දිලේ හිගමන පාත්‍රයක් අරගෙන බුදකලා විවේකී ජීවිතේ මීට වඩා හොඳයි කියන අදහසින් දැනසිල්ලෙම වෙන්නේ නැහැ. මම දුකසේ පැවිදිලා ගියා නෙමෙයි. ඔන්නේ කාරණේ අවබෝධ වුණාට පස්සේ පැවිදිලා. එදින් දෙන මට විවිධ කාම සංකල්පන එනවා. කාම අදහස් එනවා. ඒක මහා වදයක්. ඊළඟට මම කල්පනා කරනවා. මේක මහා වදයක්. මේ කාම සංකල්පන ඉන්නේ නැත්නම් මේකෙ මිදෙනවා. මට කොච්චර සාන්තද. ඉතින් ඇයි මේ සාන්තිය වෙනිපෙනින් මගේ හිත පිළිදන්නේ නැත්තේ? මෙන්න මෙහෙම අදහසක් මට ආවා. ඒකට හේතුව මටම ඥානයක් පහළලා මතු වුණා. මොකද්ද හේතුව? මේ කාම සංකල්පනා නිතර සිහි කරන් ඉඳ දුන්නු. ඒ පසුපස හඹා ගියෝ. ඒකෙම ආස්වාද දකින්න. වෙන්වීමේ ආනිසත නොහිතන තාක්කල් මේකෙන් වෙන් වෙන්නද? මේකයි මේ කාරණය. ඒ නිසා මම කාමයන්ගේ ආදීනව කාම සංකල්පයන්ගේ ආදීනව නිතර හිතන් දුන්නු. මේකේ වෙන්වීම ලබන්නා වූ නිදහස කොච්චර සාන්තද ප්‍රණීත කියලා එහි වර්ණනා කළෙහි ගුණංගෙ හිතන් දුන්නු. ආනිසංසය දාන්න. මෙන්න මේ ක්‍රමයේ අනුගමනය කළා. වැඩි කල්යන්නේ ඉතලා මගේ හිත කාම අදහස් වලින් වෙන් වෙලා ගිහිල්ලා සවිතාක්කව සවිතාරව විවේකින් හඩගත් පීතෝ ගැන ප්‍රථම ඥානෙට පමු. පංච නිවන් දුරු වෙලා ගියා. මෙන්න මේ විදිහටම මම එතනින් මිදුණා. ඒ ඉලාදියම තමයි විතර්ක ਵਿਚාරිය වද දෙනවා. ඒ ඉලාදිය මට හිතෙනවා මේ විතර්ක ਵਿਚාරිය මනස පැවු දෙන්නේ නැත්නම් ඇදී යන්නේ නැත්නම් කොච්චර නිදහස් සාන්තු. ඒ වුණාට හිත පිහිටන්නේ සිතිය ධ්‍යාන හිතියන. ඒලාදි කල්පනා කළා. මේකට හේතුව මොකක්ද? මේ විතර්ක ਵਿਚාරිය ආදීනව සහිතයි. මේන් වෙන්නේම සාන්තයි ප්‍රණීතයි කියලා විතර මෙනෙහි කරන්නේ. මෙන්න මේ කාරණේ කරගෙන යෑමේදී නිරායාසයෙන් මගේ හිත විතර්ක ਵਿਚාරයන්ට ගෝචර නොවි වෙන් වෙලා හිටන් ප්‍රීති සුඛ ඒකාග්‍රතාවල හිට සිතිය ධ්‍යානෙ පිහිටියා. ඒ විදිහම ප්‍රීතිය නිතරම නැగి නැగి එනවා. ඉන් එහාට යන්න බැහැ. සුඛය හරි සාන්තයි. මේ ප්‍රීතියකට බාධක. ඒ වුණාට මගේ හිත තුන්වෙනි දහන හිටින්නේ. හේතුව මොකද්ද? ප්‍රීතිය ආදීනව බැලුවේ. වෙන්වීම ආනිසංස බැලුවේ. ඒ නිසා මම මේ ලැබෙන ප්‍රීතිය මෙබඳු සයිතයි මේක ඕදාරිකයි. මේකෙන් අහකින් ලැබෙනා සුඛේ සාන්තයි ප්‍රණීතක සී කනොට ඉරායාසයේ මගේ හිත තුන්වෙනි දහනෙ පිහිටියා දෙවෙනි දහනෙ බිදුනා. හැබැයි මේ සුඛේ නිතර මතු වෙන සුඛ සංඥා එනවා. ඒ සුඛ සංඥා මගේ හිතට බාධකයක්. උපේක්ෂාවට බාධකයක්. ඉතින් උපේක්ෂාව කොච්චර හොඳද කියලා හිතුණා. මගින්ද උපේක්ෂාව පිළිදන්නේ අර සුඛයේ පිළිදන්නේ. මට නුවණ පහළ වුණා. මෙන්න මේ කියන්නා වූ සුඛයේ ආදීනව සහිත බලන් දුන්නු. මේකේ වෙන් ඉලමන උපේක්ෂාව කොච්චර සාන්තව වෙන්ද කියලා මෙනෙහි කරන්න. මෙන්න මේ කාරණේ කරගෙන යනවා මගින්ද නිරායාසයෙන් සුඛයෙන් විදිලා ගිහිල්ලා උපේක්ෂා ආයකක් දාලායි චතුර්ථ අධ්‍යයනෙ පිහිටි. ඔතන පටන් ගිනේ බුදුරජාණන් වහන්සේ එකිනෙකට පෙන්නනවා ඔය විදිහට කියලා අන්තිම ලෞතුරා බුද්ධත්වයට යන ගම ගිය මාර්ගය. එතකොට බුදුරජාණන් වහන්සේ පැහැදිලිව පෙන්නනවා කුමාර කාලේ ඉඳලා කෙලෙස් සංසිඳවාගෙන ගිය ක්‍රමයක් තිබුණා. අන්න උන්වහන්සේගේ මාර්ගය. ඕකට කියනවා බුදුරජාණන් වහන්සේ ඒ කාලේ ඉඳලම ආනාපාන සතිය බහුලවට වාසය කළා. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ආනාපාන සතිය මොකද්ද තිබුණේ? පහ කලේ දු පාප ධර්මයන්ගේ කෙලෙස් ධර්මයන්ගේ ආදීනව වැළීමි පහ කිරීම. පස්සාස කිරීම. අතුරු කලේ දු අන්නා වූ සාන්තෝ ප්‍රණීතෝ වංගයන්ගේ ආයසත වෙනී ක්‍රමී ඒකට ඇතුළු වීම. ඔය ප්‍රමේයට ගිහිලා අන්තිමට සාන්ත වූ ප්‍රණීත වූ එකම දේ නිවනයි කියලා දැනගෙන ගන්නවා. සියලු කෙලෙස් සංසිද්ධී වෙලවන්නා නිවන් සාන්තිය කොටෙන් දහම් වුණේ අනිදාට එයින් එහාට කරන්න දෙයක් මට නැහැ. ආස්වාදයේ පූර්ණ කරලා ඉවරයි. ඊට මොකද උන්හත් දැක්ක? ඉස්පර්ශ ආයතන හය පිළිබඳව උන්වහන්සේ උදයන්ගමේ අත්ංගමේ ආස්වාදී ආදී නෙවේ නිස්සංගේ තතුසේ දැක්කා. දැකලා පූර්ණ කළා. පූර්ණ කිරීමත් දැක්කලා අරිහත් ලැබුවා. ආස්වාදයේ පූර්ණ කළා. දැන් උන්වහන්සේට ආස්වාද කළේ ආස්වාද කරලා ඉවරයි. පස්වාද කළේ දු පාපේ සියලු ආකාරයෙන් පස්වාද කරලා ඉවරයි. මින්මතු කරන්න දෙයක් නැහැ කියලා ආනාපානිය පූර්ණ කළා කියලා දැනගත්තා. මෙන්න බුදුරජාණන් වහන්සේගේ ආනාපාන. දැන් ආනාපාන කියන වචනේ අරගෙන අර්ථය දන්නේ නැති නේද? ඕකට හුස්මල්ලාගෙන දැකින දුකක් වෙයි. ගැලපෙන්නේ? අන්න ඒක තමයි කියන්නේ ධර්මයේ කියා දෙන සූත්‍රයේ විග්‍රහ කරලා දැනින් ඒක හොයාගන්න ඕනේ. ඕක වැරදිච්ච තැන්පතන් අපිට සිද්ධ වුණා එක දෙයක්. ලෝභයේ කුමක් නිසා එනවද? ද්වේෂයේ කුමක් නිසා එනවද? මෝහයේ කුමක් නිසා එනවද කියලා මේ ආර්ය පරිශීණය කරන්නේ නැතුව නිවන් දකින්න හිතාගෙන අපි වෙන වැඩ පිළිලකට වැස්සා. හිත එක්කන් කරා. අර අනාර්ය වැඩ පිළිලෙන් බහලා හිටන් අපි ඒකේ සමාධියටපත් වෙලා අපි ආර්ය වුණා කියලා හිතයි. දැන් මෙතන වෙනස් වෙලා තියෙනවා. අනේ යථාර්ථය දැනගන්න ඕනේ හරියට. බුදුරන් වහන්සේගේ ආනාපානසතිය මොකද්ද කියලා. ඒතර අනේ ඒක දැනගත්ත පස්සේ මොකද වෙන්නේ?